සිනම සම්බන්ධ වෙන්න ඉඩකඩ පවතින බවයි සඳහන් කළ තිබුණේ. ඉතින් අපි එතකන් කච්චි වඳවාගෙන ඉන්න කියන මේ ඔබ්ජෙක්ට් මේ මතක් කළා දී මේ නිසා අපි ඒ විදිහට දැන් ධර්ම සාකච්ඡාවකට එළඹෙමු. අද දවසේදී මම ඒ ගෞරවයෙන් ආරාධනා කළා මාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට ලෝක ප්‍රබේරි මහත්මයා අනුදස්සන් වහන්සේ තම හොඳින් ඇසුරු කරමින් ඒ උන්වහන්සේ ධර්ම දේශනා කරන අශ්‍රවණය කරන අපිට කොබලි මහත්මයාගෙන් බොහෝ ප්‍රයත්න දැනගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි අද දවසේදී සාකච්ඡාවට කොබලි මහත්මයාට ගෞරවයෙන් පිළිගන්නේ ආරාධනා කරනවා. අද අප සාකච්ඡාවට කිසියම් ආකාරයක ආරම්භයක් ලබා ගමු.
තෙරුවන් සරණයි හැම දෙනාටම. ඔකට වඩා මං හිතන්නේ අපි ධර්ම කරුණක් කරන් සාකච්ඡා කළොත් ගයි කියලා හිතනවා. අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යනවා. මම හිතන්නේ ස්වාමීන් වහන්සේත් නිතර කියනවා මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ එකේ ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් නසති ඉදං නහෝති කියන කරුණේ මේ ඇතිකල්හි මේ වේ කියන දහම් කරුණ. මේක මට හිතුණා අර දැන් ඉස්සර මේ කරුණ වැඩි විස්තර වුණේ නැහැ. මෙතන මේ දකින්න ඕන ගැඹුරු තැනක් තියෙනවා කියලා. මොකද්ද මේ ඇති කල්හි මේ වේ කියන්නේ කියලා. දැන් අපිට හුඟක් වෙලාවට හිතෙන්නේ අර හේතුවයි ඵලයයි අතර සම්බන්ධය කිව්වහම ඔය දෙක දෙපැත්තකට දාලා, ඒ කියන්නේ මේ ඇති කල්හි එය වේ කියලා. හැබැයි මේ දහම ගැඹුරින් විමසනකොට පේනවා මේක තියෙන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියලා. ඉතින් මේක හුඟක් අපිට ඉස්සර අහන්න ලැබුණා. මම හිතන්නේ මේ ධර්මතාවය තේරුම් කරන්න මම හුඟක් වෙලාවට යොදාගන්නේ අර වතුරට එබෙන බල්ලා රැවටෙන හැටි. ඒකට ඒ බල්ලට හිතෙනවා තව බල්ලෙක්, තව ඇත්ත බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා. ඒතර අපි ඒ කරුණෙන් මේක විස්තර කරන්න ගියොත් අපි පෙන්නනවා මේ බල්ලගේ තියෙන මෝඩකම කියලා. ගොඩ ඉන්න බල්ලව පෙන්නනවා. ඒ මෝඩකම මත හදාගෙන ඉන්න දේ පෙන්නන්නේ වතුර පෙට්ටි. අන්න එහෙම පෙන්නුවොත් දැන් මේ හේතුවයි ඵලයයි තැන් දෙකක තියෙන්නේ. එතකොට කියන්නේ මේ ඇති කල්ලි එය වේ කියලා. දැන් මේ පටිච්ච සමුප්පාදයට ගැලපෙනකොට ඊට වඩා වෙනසක් වෙන්න ඕන. මොකද මේ ඇති කල්ලි එය වේ නෙවෙයි මේ ඇති කල්ලි මේ වේ කියලා. ඒකයි එහෙම කියන්නේ. ඒක දැන් මේ උපමාවෙදි බැලුවොත් අපිට අපි කිව්වොත් මේ ගොඩ ඉන්න බල්ලගේ මෝඩකම හින්දා අන්න අර පැත්තේ වතුරේ බල්ලෙක් හදාගෙන කියලා ඒ කියන එක තුල අපි යම්කිසි මත්‍යමකට ලෝකෙට අහු වෙලා. මොකද මේ දෙපැත්තක් වෙන් කිරීම තුල මේක ද්වේතාවය කියලා කියනවා. අපි ටිකක් කල්පනා කළොත් එයි අපිට පෙන්වන්න වෙන්නේ දැන් බල්ලගේ මෝඩකම මත සකස් වුණ බල්ලා වෙන පැත්තකින් පෙන්වන්න විදිහක් නැහැ නේ. මෝඩකම තියෙන තැනමයි ඒකෙන් සකස් වුණ බල්ලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ වතුර පැත්ත නෙවෙයි. මෝඩකම තියෙන තැනමයි එතන ඉපදුන බල්ලෙක්ව පෙන්වන්න වෙන්නේ. මේක මං තව උපමාවක් ගත්තොත් දැන් අපි හිතමු පහන් දැල්ලක තියෙන ආලෝකයේ කිව්වත් ඒක ටිකක් විසිරෙනවා. පහන් දැල්ලේ පාට කියලා හිතන්න. කහ පාට හරි නිල් පාට හරි දැල්ලක් තියෙනවා නම් අපිට ඒ දැල්ල ඇති තැන මේ පාට තියෙනවා කියලා පෙන්වන්න වෙන්නේ දැන් තැන් දෙකක නෙවෙයි. එතකොට කියන්න වෙන්නේ ඒ කියද්දි මේ ඇති කල්ලි මේවි. පළවෙනි මේ දැල්ල, දෙවෙනි මේ පාට කහ පාට. අන්න එතෙන්දී පේනවා මේක වෙන් කරන්න බැහැ කියලා. මේ ඇති කල්ලි මේවි කියන ධර්මතාවය. ඉතින් මෙන්න මේක මේ වැදගත්කමක් තියෙනවා. අපේ ආයතන පැත්තට දැම්මහ. දැන් අපි ආයතන මුලාව නිසා යම් කිසි දෙයක් පැනෙවුවා නම්, ඇදුවා නම්, එතෙන්දී අපිට ඔය සිද්ධිය පෙන්වන්න වෙන්නේ. මුලාව තියෙන තැනමයි හදපු දෙ. ඒක කියන්න වෙන්නේ දැන් අපේ මුලාව හින්දා බාහිර ලෝකේ හැදුවා කියලා නෙමෙයි. අපේ මුලාව හින්දා අපි තුලම ලෝකයක් හැදුවා. ඒ මුලාව තියෙන තැනම ලෝකේ හැදුණා. මේක ගැළපෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයයි ලෝක සමුදයයි සමන් තුලින් දකින්න. මේ දෙක විතරක් නෙමෙයි නිරෝධයයි නිරෝධ මාර්ගයයි කියන හතරම බාහිර නිවේ සමන් තුලින් දකින්න කියපු එකට මේක මම හිතන්නේ හුඟක් ගැළපෙනවා. මේ මම හිතනවා සචනාර පිස්තර විස්තර කරපු දැන් මෙහෙම ඕඩකම තියෙද්දි අරහි බාහිර ලෝකේ තියෙනවා කිව්වට වඩා අපිට කියන්න වෙන්නේ මෙහෙම ඕඩකම තියෙද්දි මෙතනම හදපු දෙය කියලා. එහෙනම් කිව්වොත් අර පටිච්ච සමුප්පාද න්‍යායයට මේ තව ටිකක් ගැළපෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මෙන්න මේ කරුණ මම මේ අලුතෙන් මතු කරන්න කැමති අපි මේකටත් අදාළව යම් කිසි තව කරුණු කාට හරි ප්‍රශ්න කරන්න තියෙනවා නම් මේ සාකච්ඡා කරන්න බලමු. මේ මොනවා හරි අදහසක් හරි ගැටලුවක් හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එතකොට අපිට ඒ අනුව සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පොදු මේර ඇතිකල මේවි කියන එක වෙනුවට දැන් මේ ඇතිකල මේවි කියන අදහසින් මම කල්පනා කරන්න පුළුවන් බවයි කියනකට වඩා හිතන්නේ මට ඒ තරම් ඒක හිතනවා මේ ඇතිකල මේවි කියනකොට වඩා නිවැරදි නැද්ද මේ මේ ඇතිකල මේවි කියනවා කියලා. ඒක මේ කියන දේ ඒක මේ මොහොතේ ඇති වෙන දෙයක් නම් මේ මොහොතේ ඇති වෙන පුළුවන් එකයි මේ ඉතිරි පැත්තක් මේ තියෙන්නේ. ඒකත් හේතුනේ ඊට මොහොතක් ක්ෂණයක් අතීතයේ ගිය දෙයක් වෙනවා. ඒක අතීතයේ ගිය දෙය තමයි ඒ වෙන්නේ. ඒක ඒක මේක ඒකත් මේලා කි හේතුවේ වලින් එකම එකලා තියෙන දරි නිසා. එහෙම ඒකත් වැරදිද? මේ ඇතිකල ඒ නෙමෙයි මේ ඇතිකල මේකත් වඩා ඒ ඇතිකල මේ වේ කියලා හිතන්න බැරි.
අපට හිතන්න පුළුවන් දැන් අපි මොනවා හිතුවත් අපි ධහමට ගලපන්න අවශ්‍යයි නේද? ඒකට ධහමේ තියෙන ඉමස්මින් සති හිදං හෝති. ඒක සිංහලට නගන්නේ මේ ඇතිකල්ලි මේවි. එතකොට ඒ ඇතිකල්ලි මේවි කියලා හරි මේ ඇතිකල්ලි ඒවි කියලා හරි කියනවා නම් ඒක මේ ධහමට ගැලපෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න තමයි මම මේ කරුණ මතු කළේ. දැන් ඒකේ තව පැත්තක් එතනම ඔබතුමා අර කාලය සම්බන්ධ කරපු හින්දම මට ඒකත් තේරුම් කරන්න ඕන. දැන් අපි හිතනවා ඉස්සෙල්ලා හටගත්ත එක නැති වෙලා ඊළඟ එක හටගත්තා. දැන් අපි ආයතනයකට දැම්මොත් අන්න එහෙන් රූපයක් හදන එක ඉවර වුණාම හිතෙන් ඒකන කල්පනා කරනවා. ඒකට අරක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඊළඟ එක හටගත්තා. ඒකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එහෙම නැත්නම් ශබ්දයක් අහන එක ගත්තොත් මේ ශබ්දය ඇහුණට පස්සේ තමයි ශබ්ද ගැන කල්පනා කරන්නේ. අපි දැන් මේ කපුටෙක් කෑ ගහන ඇහුණත් අන්න දැන් ශබ්දය තමයි ඉස්සෙල්ලා ඇහෙන්නේ. ඒක ගැන ඊළඟට හිතන්න ගිහිල්ලා තමයි කපුටෙක්ගේ රූපය අපිට තේරෙන්නේ. මේක විස්තර කරන්න පුළුවන්. එතකොට අපි හිතනකොට අර සද්දේ නිරුද්ධ වෙලා ඉවරයි. ඒ හින්දා මේ හිතෙන් හදපු එක සද්දට අයිති නෑ. මේ පැහැදිලි කිරීම හරි. හැබැයි මෙතන තියෙන අඩුව තමයි මේක ලෝකෙට අයිති වෙයි පැහැදිලි කිරීම. ඇයි ලෝකෙට අයිති කියන්නේ? කාලයට අහු වෙලා. ඒ කියන්නේ අපි අනිත් එක වෙලා ඉවරයි කියනකොට මේක අතීතයි. දැන් මේ වර්තමානයේ තව සිද්ධියක්. දැන් අපි කාලයට අහු වෙලා මේක විස්තර කරනවා. එතකොට මෙතන ස්කන්ධ පහම පැන වෙන මේ මාන තුනක් තියෙනවා. මාන කියන එක මගේ වචනයක්. අර 11 ආකාරයෙන් පරවරවනේ. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන. දැන් ඒ කොටස් ටික අපිට කතා කරන්නේ අපි දන්න වචන වලින් ගත්තහම කාලයට සාපේක්ෂව කාලයට දාලා. ඊළඟට දුර ළඟ වගේ ඒවා කතා කරන්න වෙන්නේ. ඕලාරික සිවුම් වගේ ඒවා මේ ස්පේස් එක. ඒ කියන්නේ මේ පරතරයක් ගැන කතා කරලා. එතකොට මේ දෙකම ලෝකෙටයි තියෙන්නේ. ඒ වගේම අනිස්මානය තමයි අර අපි කැමැතිද අකමැතිද කියන ගතිය. ඒක දැන් හිතට සාපේක්ෂව පුද්ගලයාට සාපේක්ෂව ඉන එකක් කැමැති අකමැති හීන ප්‍රනීත කියන ගතිය. එතකොට ඔන්න ඔය එකකට හරි අහු වුණා එක තව විදිහකට ලෝකෙට අහු වෙලා කරන විස්තරය. ඒක ස්කන්ධ පහට අහු වෙලා ලෝකයට අහු වෙලා රූපයට අහු වෙලා දැන් මේ ලෝකෝත්තර ධම ලෝකෝත්තර දර්ශනය කියනකොට ඔය ඔක්කොගෙන්ම ඉතර වෙන ස්වභාවයක් එන්න ඕන. ඒකට මාර්ගයක් විදිහට තමයි මේ පටිච්ච සමුප්පාදේ දකින්න කියන්නේ. ඒකට කෙනෙක් පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධම දැක්කවෙන්නේ. ඒකට දැන් අපි මොකක් කරේ විදිහකට තේරුම් කරනවට වඩා මේ බුද්ධ දේශනාවම මුල් තැන තියාගෙන එක හොයන්න ගියොත් තමයි මං හිතන්නේ ධම දකින්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දේශනාවට අනුව නම් මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවයක් අවබෝධ වෙන්න ඕනේ. ඒ කරුණ තමයි මං මතු කළේ. දැන් මේ ඇති කල්ලි මේ වේ කියනකොට අර 11 ආකාරයටම අහු නොවන ගතියක් දකින්න පුළුවන් වෙනවා. එක තව පැහැදිලි කරන්න ඕන නම් අහන්න. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි කලින් තුනේ කතා අදාහ කියනවා ඉතිපත්
තෙරුවන් සරණයි. මට නික අර දැන් අපි ඒකෙන් ඇත්තටම අර අපි කියන්නේ මේ පුද්ගලත්වයෙන් සම්පූර්ණයෙන්ම කියන්නේ බුදුහාමර පටිසම්පාදේ දේශනාවක ප්‍රස්දී ඒක කිසිම අර පුද්ගල මේ පුද්ගලත්වයකට ඉක්මවා ගිය දේශනාවක්. ඉතින් අර මට හිතුණා දැන් කියන්නේ දැන් ඉදප්පචිතාව කියනකොට දැන් කියන්නේ ඇත්තටම දැන් මෙතන තියෙන අවිද්‍යාවත් කිව්වත් එතනත් යම් කිසි විදියකින් සමතිසම කියන්නේ අපි මෙතන කියන දෙයක් පිළිගගෙන තමයි කියන්නේ බුදුහාමුදුරුවෝ කියන පටිසම්බුද්ධ පාදයේ කියද්දී අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා අවිද්‍යාව ඇති කර සංස්කාර වේගෙන අදහසක්නේ තිබ්බේ. ඒ කියන්නේ මේ එහෙමනේ දේශනා කරන්නේ. ඒ කියන්නේ එතෙන්දී අර මෙතන තියෙන මොඩකම නිසා මෙතන ලෝකයක් සකස් වුණා කියනට පෙරේතු මට හිතෙනකොට කියලා මහත්ය. ඒ කියන්නේ අවිද්‍යාව නිසා ලෝකයක් හකට වෙනවා. අවිද්‍යාවන්ත සංස්කාර වේ කියන දෙයක් කියන එක තමයි මම හිතන්නේ වඩාත් ගැළපෙන්නේ කියලා මට හිතෙනවා. තෙරුවන් සරණයි.
ඔව් ඒ කරුණ හරි. ඒ දැන් ඇත්තටම ඉන්න ඕන අපිට මේ වචන දානකොටම අපි ලෝකෙට අහු වෙනවා. මේ ඉවෙන් ඉවට අදාළ වෙන්න බෑ. හැබැයි මේ ධර්ම කරුණ මතු කරගන්න අපි ටිකෙන් ටික ධහමට කිට්ටු වෙන්න අපි අර ලෝකෙට ඇති දෘෂ්ටි වලින් ටික ටික අයින් වෙන්න මේ ධහම උදව් කරගෙන යන්න ඕන. ඒතෙන්දී මේ දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එක තමයි සත්‍ය තත්ත්වය. දැන් ඒ දෙක ගත්තහම අවිද්‍යාවයි සංඛාරයයි අතර පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඒ කියන්නේ අවිද්‍යාව හේතුව සංකාරය ඵලය කියන ධර්මතාවයට දැම්මහම පුළුවන් වෙන්න ඕන ওই දෙකට නෑත්කල්ලි නෑවි කියන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව තියෙන තැනම සංකාරය. දැන් මම මේ තැනම කියන එක අපි ඉන්න මට්ටමට සාපේක්ෂවයි යොදන්නේ. ඒ කියන්නේ දැන් අපි මෙතන අවිද්‍යාව තියලා සංකාරය තව තැනක පෙන්නනවා නම් එතන වැරද්දක් තියෙනවා කියන එක මේ කියන්නේ. දැන් අපි හිතමු අර වතුරට එබෙන බල්ලගේ ප්‍රමාව ගත්තොත් ගොඩ ඉන්න බල්ලගේ අවිද්‍යාව නිසා හදන බල්ලා අපි වතුරෙන් පෙන්වන්න ගියොත් බල්ලගේ මනස තුල නේ වතුරේ පෙන්වන්න ගියොත් එතකොට එතන වැරද්දගෙන අපිට පෙන්වන්න වෙන්නේ අවිද්‍යාව තියෙන තැනම එතනම උපදින ධර්මතාවයක් කියන එක. මේක නැතුව මේ වෙන තැනක පිහිටවන්න පුළුවන් ඒ විදිහක් නෙමෙයි. මොකද එතන අදහස් කරන්නේම දැන් මේකේ මේ තැන් දෙකක් පරාසයක් කියන එකක් කියදෙන්න බෑ. ඒ දෙපැත්තක් ද්වේතාවයක්. මේ එහෙම දෙතුනක් එතන තේරුම් ගන්න ඕන තාම ලෝකෙට අහු වෙලයි මේ කතා කරන්නේ. ඒ වගේම මේ තැන් දෙකකට ඒ කියන්නේ පරාසයකට අහු වුණා වගේම දැන් අතීතේ හේතුව නිසා දැන් ඵලය කියන්න ගිය ක්ෂණයක් හරි පහු කරලා ඒකත් ලෝකෙට අහු වෙනවා. ඒකට ඒකත් මේ පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ නැහැ. ඒතර පටිච්ච සමුප්පාදේ දකින්න නම් නෑතිකල් මේ ඊමස්මින් සති ඉදං හෝති කියන කරුණ ටිකක් අපි මේ විදිහටම දැන් මෙතෙන්දි තර්ක කරන්න පුළුවන් මේ කියනකොට තැනක් අල්ලගෙන කියලා. එහෙමත් නැතුව අපිට මේක විස්තර කරන්න අමාරුයි. ඒකට ඒක තව විදිහට කියන එක තමයි අවිද්‍යාව යෙදෙන තැනමයි අපිට සංකාරයක් ගැන කතා කරනවා නම් කතා කරන්න පුළුවන්. අවිද්‍යාව එක තැනක යෙදිලා සංකාරය තව තැනක පෙන්නනවා නම් ඒක මේකට ගැළපෙන්නේ නැහැ කියන කරුණයි මේ මම මතු කරන්න උත්සාහ කරන්නේ. ඒකට ඒකත් අර පුද්ගල හැඟීමක් නැතුළම පටිච්ච සමුප්පන්න බව දකින්න මම හිතනවා උදව් වෙනවයි කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම කොගලගේ මහත්මයා පැහැදිලි කිරීම කරනකොට මට මතක් වුණා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු උදාහරණ කීපයක්. ස්වාමීන් වහන්සේගේ දේශනාවක තිබුණා මැටි වලින් කෝප්පයක් හැදුවහම මැටි ඇතිකල්හි කෝප්පය ඇත කියලා ඒ විදිහට ගන්න බෑ. මැටි ටික යෙදිලා කෝප්පය හැදුනා. එතකොට එතන පටිච්චසමුප්පන්න භාවයක් නැහැ කියලා. ඒ වගේම උදාහරණ දුන්නා අර වීණාවක් පිරිමදින වෙලාවේ ශබ්දය එනවා. එතකොට වීණාව පිරිමදිනකම් විතරයි ශබ්දය එන්නේ. ඊළඟට ගහක හෙවණැල්ල කියලා ගසයි හෙවණැල්ලයි. එරුවෙලිය වැටෙනකොට ගසෙන් වැටෙන හෙවණැල්ල ගස නිසා හෙවණැල්ල තියෙනවා කියලා. ඒකයි අර මේ වතුරේ ඉන්න බල්ලගේ උදාහරණේ ඒකට දුන්නා කියලා මතක් වුණා. ඔයගොල්ලෝගේ මහත්තයා මං හිතන්නේ ඒ උදාහරණ මං තේරුම් ගත්ත හැටි හරියටි කියලා හිතනවා. තෙරුවන් සරණ.
ඔව් මං හිතන්නේ ඒ කරුණ තමයි මම මේ මතු කරන්න හදන්නේ. දැන් අපි මොකද අපිට දහමේ අහනකොට මම කාටවත් මේ ස්වාමීන් වහන්සේලාට අපහාසයක් කරන්න නෙමෙයි දහම් කරුණ මතු කරගන්න මා අදහසින් කියන්නේ. මොකද සමහර උට හිතෙන්න පුළුවන් සමහර උපමා ගන්නකොට මේ ගැන කියලා. එහෙම නැතුව මේ දහම් කරුණ මතු කරන්න. දැන් මම හිතන්නේ එහෙම නොකත් උපමාවක් මම ගත්තොත් සාමාන්‍යයෙන් මම යදා ගන්න එකක් තමයි දැන් හාල් වලින් බත් ලැබෙන එක. එතකොට බත් ලැබෙන්න හාල් හේතු වෙනවා. එතකොට එතන හේතුඵල සම්බන්ධයක් තියෙනවා. හාල් නිසාම තමයි බත් ලැබෙන්නේ. හාල් නැතුව බත් ලබා ගන්න බැහැ. නමුත් ඒ කරුණ මේ පටිච්ච සමුප්පාදය පැහැදිලි කරන්න ප්‍රමාවක් විදිහට ගත්තොත් මේ කරුණ තේරුම් ගන්න අමාරුයි. මොකද දැන් පටිච්ච සමුප්පාදේ තියෙන සම්බන්ධය කියන්නේ දැන් හේතුකුයි ඵලයකුයි කතා කරනකොට මේ ඇතිකල්ලි මේ වේ කියනකොට හේතුෙන් ඵලය වෙන් කරන්න බැහැ කියන කරුණ තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අපිට ඵලය විද්‍යමාන වෙනකොට හේතුවක් විද්‍යමාන වෙන්න ඕන. එහෙම නැතුව හේතුව වැය වෙලා ඵලය හට ගන්නවා කිව්වොත් දැන් හේතුව විද්‍යමාන වෙනකොට ඵලය විද්‍යමාන වෙන්නේ නැහැ. දැන් මේ හාලුයි බතුයි ප්‍රමාණය ගත්තොත් අපි කඩේ හාල් තියෙනවා. ආල්ගෝනික හාල් තියෙනවා. එතන බත් තේන්නේ නැහැ. එහෙම නැත්නම් අපි බත් තිගාන ගත්තහම බත් ටික විද්‍යමාන වෙනවා. එතන හාල් දකින්න බෑ. ඒ බත් වලට හේතුන හාල් දකින්න බෑ. එතකොට ඒ හේතුෙන් ඵලය වෙන් වෙලා. ඵලයට වෙනම පවතින්න පුළුවන්, හේතුවට වෙනම පවතින්න පුළුවන්. එතකොට ඒක පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ නැහැ. හැබැයි හේතුඵල සම්බන්ධය තියෙනවා. ඒක මෙතන මම දකිනවා මේ ලෝකයා දකින හේතුඵල සම්බන්ධයයි බුදුරජාණන් වහන්සේ නමක් පැහැදිලි කරන පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ අතර වෙනස. ඒකට පටිච්ච සමුප්පාද ධර්මතාවයේ කියනකොට නෑතිකල්ලි නෑවේ කියන ධර්මතාවයේදී හේතුව සහ ඵලය දෙකම එකට විද්‍යමාන වෙනවා. දැන් ඔබතුමිය ගත්තුවේ උපමාවල සෙවනැල්ල ඇති වෙනවා. දැන් සෙවනැල්ල විද්‍යමාන වෙන තැනම සෙවනැල්ල හැදෙන්න හේතු ටිකක් විද්‍යමාන වෙනවා. මොකද ඒ හේතු ටික එතන විද්‍යමාන වුනේ නැත්නම් සෙවනැල්ලක් හටගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ සමුදය යෙදුන් නැත්නම් ඵලය හටගන්න විදිහක් නැහැ. ඒත් සමුදය ඉවර වෙලා ඵලය හැදෙන එක නෙවෙයි. සමුදේ උදව්වක් තියෙනවා. හැබැයි සමුදේ වැය වුණ කතාවක් නෙවෙයි. ඉතින් මේකේ තව මේ උපමාවලින් යම් කිසි කරුණක් මතු කරන්න වුණාට මේ පටිච්ච සමුප්පාදයේ තියෙන මේ අන්‍යෝන්‍ය සම්බන්ධය. ඒ කියන්නේ හේතුවයි ඵලයයි එකට විද්‍යමාන වෙන්න ඕන කියන ධර්මතාවයයි මතු වෙන්න ඕන. ඒකයි මේ ඇතිකල්ලි නෙවෙයි කියන කොට. නැත්තම් අපිට කියන්නෙන්නේ මේ ඇතිකල්ලි ඒවි. නැත්තම් ඒ ඇතිකල්ලි මේවි. ඒක ලෝකිතයිති හේතුඵල ධර්මතාවය. දැන් මේ පටිච්ච සමුප්පාදේ පෙන්වන්නේ මේ ඇතිකල්ලි මේවි. මස්මින් සති ඉදං හෝති. එතකොට ඒකට අර ගත්ත උපමා හරි වටිනවා. ඒ දැන් හේවනැල්ල ඇතිවීම. දැන් මම ඉස්සෙල්ලා ගත්ත උපමාව කර දැල්ලේ තියෙන දැල්ලයි කාටයි කියන එක. මොකද ඒවා හේතුෙන් ඵලය වෙන් කරන්න බෑ. ඊළඟට ඔබතුමිය මතක් කළා අර මේ වීණාවේ ශබ්දයක වීණෝපම සූත්‍රයේ බොහොම පැහැදිලි කරනවා. වීණාවේ ශබ්ද ගැන කතා කරන්න බෑ. ඒ කියන්නේ ශබ්ද වෙනම ගේන්න බෑ. දැන් රජතුමා කියනවා ශබ්ද අරන් ඉන්න කියලා. මෙහිදී ශබ්දයක් ඒක ගේන්න කියලා. හැබැයි ඇමතිවරු අරන් ඉන්නේ ශබ්ද නෙමෙයි. වීණාවයි දණ්ඩයි දක්ෂ වාදන ශිල්පියයි. රජිරෝකෝ රබ්ද කියලා අහනකොට කියනවා මේක වාදනය කිරීම තුලයි ඔය ශබ්දය හටගන්නේ. එතකොට ඒ වාදනය කිරීමයි ශබ්දයයි වෙන් කරන්න බෑ එකකට එකක්. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ තියෙන ගැඹුරුම තැනක් තමයි හේතුයි ඵලයයි වෙන් කරන්න බෑ. ඒ වෙන් කළොත් ඒක පටිච්ච සමුප්පාදේ නෙවෙයි. එතකොට ඒ කරුණත් සිහි කරගන්න තමයි මම මේ ඇතිකල්ලි මේ වේ කියන එක හරි වටිනවා මේ පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න. නැත්තම් අපි අර ලෝකිතයිති හේතුඵල ධම තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ කියලා හිතනවා. ඒ හේතුඵල ධමේ පටිච්ච සමුප්පාදේ වෙනසක් තියෙනවා. ඒක හයිලයිට් කරලා පෙන්වන්න වගේ කරුණක් කියලා මට හිතෙනවා. මේ දැන් යම් කිසි දෙයක් ගත්තොත් ඒක සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා වෙන වෙනම කියනවා. දැන් සංකත කිව්වහම අපිට මතක් වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියන එක විතරයි. මොනවායින් හරි සකස් වුණා. හැබැයි පටිච්ච සමුප්පන්නයි කියනකොට ඊට වඩා ගැඹුරු තේරුමක් තියෙනවා. හේතුඵල සම්බන්ධෙත් තියෙනවා. ඊට අමතරව එතන යෙදෙනවා හේතුයි ඵලයයි එක මොහොතේ යෙදෙන ගතිය. ඒ කියන්නේ ඒ දෙකම එකට විද්‍යමාන වෙන්න ඕන කියලා. දැන් මෙතන මොහොත කියනකොට ඒක කාලයට අල්ලගන්න එපා. මොකද පටිච්ච සමුප්පාදයේ දකින්නකොට කාලය වර්තමානය කියන එක යෙදෙන්නේ නැහැ. මේ ඇතිකල්ලි මේවි කියන ධර්මතාවය තුළ ඒ කාලයක් ඉක්මවා යන්නයි පටිච්ච සමුප්පාදයේ දකින්න ඕනේ. දැන් ඒක විදිහට ලෝකේ ඉක්මවා යන්න. ලෝකයට අයිති ස්වභාවයකට අපි අහු වෙනවා නම් එතන තේරුම් ගන්න ඕන තාම මේ ලෝකෝත්තර දර්ශනේ අඩුවක් තියනවා කියන එක. ඉතින් ඒක තමයි දැන් මේ අපිට ගාස් කාලවට අහන්න ලැබෙන මේ හේතුව වැය වෙනා ඵලය සකස් වෙනවා කියන එක. ඒක මේ ඒක ලෝකෙට අයිති පැහැදිලි කිරීමක්. දැන් අපි ගත්තොත් තේ එකක් හැදෙනකොට තේ කොළ සීනි වතුර ඉඳලා තේක ලැබෙනවා. හැබැයි එතන දැන් හේතු ටික ගත්තොත් තේ කොළ සීනි වතුර කියන එකට වෙනම පවතින්න පුළුවන්. තේ එක නේද? අනිත් එක ඒ ටික දකිනකොට අපිට තේ එකක් පේන්නේ නැහැ. ඊළඟට අපි මේ තේ හදපු එකක් ගත්තොත් තේ වතුර ටිකක් ගත්තොත් එහෙම අපිට අර හේතු ටික විද්‍යමාන වෙන්නේ නැහැ. තේකොළ විද්‍යමාන වෙන්නේ නැහැ, සීනි විද්‍යමාන වෙන්නේ නැහැ, වතුර වෙනම විද්‍යමාන වෙන්නේ නැහැ, තේකොළ තේයක. ඒකට තේයක ඵලය වෙනම තියෙනවා. ඒකට හේතු ටික විද්‍යමාන වෙන්නේ නැහැ. ඒකට ඒක ගැලපෙන්නේ නැහැ මේ පටිච්ච සමුප්පාද ධර්මයට. ඒක ගැලපෙනවා හේතු හේයි ඵලයයි. ඒ කියන්නේ හේතුවට අයිති නැහැ ඵලය කියන ධර්මතාවය මතු කරන්න ඒ උපමා ගැලපෙනවා. හැබැයි මේ ඇතිකල්ලි මේවි කියන ධර්මතාවය මතු කරන්න නම් අපිට ඒ වගේ උපමා ගැලපෙන්නේ අර ඔබතුමිය කිව්වා වගේ උපමා ගන්න ඕනේ. එතකොට තමයි මේ අර එක පැත්තකින් ලෝකෙට අහු වෙන්නේ නැති බව පේන්නේ. ඒ ලෝකෙට අහු වෙන්නේ නැති එක මම තව පැත්තකින් විස්තර කළා. අර දැන් අපි රූපස්කන්ධයක් පනවනකොට 11 ආකාරයකට පනවනවා. වේදනා ස්කන්ධේ පනවනකොට 11 ආකාරයකට පනවනවා. අහම පංච උපාදාන ස්කන්ධේන 11 ආකාරයකටයි පනවන්නේ. ඒකට 11 ආකාරයෙන්ම නිදෙන ගතියක් තියෙනවා මෙන්න මේ විදිහට. මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය මේ දකින්නකොට ඒකයි මම මේ කරුණ හරි සියුම් කරුණක් කියනට හරිම වැදගත් කියලා මට හිතෙනවා දහම දකින්න. එරුවන් සරණයි.
සර් පිරුවන් සරණයි කොටු මාර්ග. අනිත් කලාවෙන් කියන දවස්වල තියෙනවා කියන්නේ.
එරුවන් සරණයි. මම මෙහෙම කිව්වොත් දැන් මෙය ඇතිකල්හි මෙය වෙයි කියලා කියනකොට එතන දම හත ගන්න ක්‍රමයක් නෑ. එතන මම නැහැ. ඒකම තමයි අනිත්‍යයි. අනිත්‍ය බවට අපිට වැටෙන්නේ අනිත්‍ය බව දැක ගන්න එතනින් පුළුවන් යමක් හතගත්තේ නෑ. හත ගන්න දෙයක් නෑ. එතකොට දැන් මෙය ඇතිකල්ලි එය වේ කියපු ගමන්ම යමක් දෙයක් හත ගන්නවා. එතකොට යමක් දෙයක් හත ගන්න තැන මම ඉන්නවා කිලින්ම. එතකොට මේ ඇතිකල්ලි මෙය වෙයි නම් එතන කෙනෙක් යමක් කිසිම දෙයක් නැහැ. හතකත් දෙයක් නැහැ. එතකොට මම මෙහෙම කිව්වොතින් ඒක වැරදි නම් හරි දස්වන්න පෙරුවන් තමයි.
ඔය ඉතින් මේවා ඇත්තම කිව්වත් අර වචන වලින් පැහැදිලි කරන්න හරිම අමාරුයි. මොකද හැම වචනේම ලෝකෙටයි තියෙන්නේ. අපි ලෝකෝත්තර ස්වභාවයක් ලෝකෙටයි තියෙවල් වලින් විස්තර කරන්න යනවා. එතකොට ඒ හරිම අදහස මතු කරන්න අමාරුයි. හැබැයි මේක මේ තේරුම් ගන්න කෙනාට මම හිතන්නේ මේ කියන කරුණ මේ කියන්න උත්සාහ කරන්නේ මේකයි කියලා වැටහෙනවා. ඉතින් මම හිතන්නේ ඔබතුමිය කියන එක හරි. හැබැයි කෙනෙක් ඒකෙන් අදහසක් ගන්න හොඳ නැහැ. මේ මුකුත් නැහැ කියන කතාව කියලා. ඒකට අර උච්ඡේදවාදී පැත්තට වැටෙන්න පුළුවන්. අන්න ඒකට නොවැටෙන විදිහට මේ මෙතන තේරුම් ගන්න ඕන. එතකොට අර පච්චානගත සූත්‍රයේදී එහෙම කියපු ලෝක සමුදයංකෝ කච්චාන යථා භූතං සම්‍යප්පඤ්ඤාය පස්සතු. යාලෝකේ නත්තිතා සානහෝති. මේ ලෝකේ නැත කියලා මතයක් තිබුණා නම් අන්න ඒක පිළිකන්නේ නැහැ මේ සමුදය දකින්නකොට. එතකොට ඒ අපි ඒ කියන්නේ මේක සමහර විට මේක මම එහෙම කිව්වොත් මේක තේරුම් ගන්න නැතුව ඔය මුකුත් නැහැ කිව්වොත් එහෙම ඒක දෘෂ්ටියක් වෙනවා. හැබැයි තේරුම් ගත්ත කෙනාට ඒ නැහැ කියන්නේ තිබුණ දෙයක් නැති වුණ කතාවක් නෙවෙයි. අටගෙනම නැති නිරෝධය සාක්ෂාත් වීම. ඒ කියන්නේ අපි මේ යම් කිසි දෙයක් අපිට පැනවිලා නම් ඒකේ සමුදය හොයාගත්තොත් එතකොට එන අවබෝධය තමයි මේ සමුදය යෙදෙනකන් නෙමෙයි. සමුදය යෙදුම් නැත්තම් ඔහම එන්න බැහැ කියන ධර්මතාවය. එතකොට ඒ සමුදයයි ඵලයයි එකත් මොහොත්ටි යෙදි කියලා. ඵලය වෙන් කරන්න බැහැ සමුදෙන් කියන ධර්මතාවය දකින්න ඕනේ. ඒකයි මේ ඇතිකල්ලි නියවි කියලා ඒ සමුදයයි ඵලයයි එකම තැන විද්‍යමාන වෙන්න, ඒ කියන්නේ දකින්න පුළුවන් වෙන්න ඕන. ඒ එකම අපි ලෝකයට අයිති භාෂාවෙන් තමයි කියන්නේ එකම තැන. ඊළඟට ලෝකයට අයිති භාෂාවෙන් කියනවා කාලපරතරයක් නැතුව හේතු වෙයි ඵලෙයි. ඒ කාලයක් පොඩි වෙනසක්වත් තියෙන්න බෑ. ඒ කියන්නේ හේතුව නිරුද්ධ වෙලා හේතුව වැය වෙලා ඊට පස්සේ ඵලය මතු වෙනවා කිව්වොත් අපි කාලයට අහු වෙනවා. එහෙම අහු වෙන්නත් බැහැ. ඒකයි මේ ඇතිකල්ලි මේවි කියන ධර්මතාවයේදී ඒ දෙකම එකට විද්‍යමාන වෙන්න ඕන කිව්වොත් මම හිතන්නේ ඒක පැහැදිලි ඇති. එකක් නැතුව අනිත් එක විතරක් විද්‍යමාන වුණොත් ඒක පටිච්ච සමුප්පාදය නෙවෙයි කියන කරුණ. පෙරවන් සරණයි.
මම ඒක කිව්වා දැන් ඒ හත නොගැනීමක් ගැන කතා කරනකොට එතන ලෝකෝත්තර පැත්තට යනකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ බුදු කෙනෙක් හත පහළ වුණා හෝ නැති වුණා හෝ මේ ලෝකේ පැවැත්ම පවතින එකක් ඇති බව පැවැත්මක් මේ වගේ ඇති බව පෙන්නකොට මම හිතුවේ එතකොට ඒ පැවැත්මේ නැත කියන්න බෑ ඇස කියන්නත් බෑ පැවැත්මක් ඉස්සම තියෙන තැනක තමයි ලෝකෝත්තර පැත්තට යනකොට මේ පැවැත්ම නැති කරගන්න මේ පැවැත්ම නැති කරගන්න නම් මම ඉන්න ඕන මේ පැවැත්ම ඇති උනේ කොහොමද කියලා බලන්නකොට තමයි දැන් විද්‍යමාන වෙනවා නම් විද්‍යමාන වෙන එක දකින්න කෙනෙකුත් ඉන්න ඕනනේ. අන්න එහෙම කතාවක් මම මේ කල්පනා කරේ දුරුවන් තරණයි මම හරි දැස්සන්න ලැබෙන්නේ.
ඔව් මං හිතනවා ඔය කියන්න උත්සාහ කරන එක හරි කියලා. ඒ කියන්නේ දැන් ලෝකයේ ප්‍රවැත්මක් ගැන නෙවෙයි බුදු කෙනෙක් පෙන්නන්නේ ලෝකයේ යථාභූත ස්වභාවය. දැන් ලෝකයේ පවතින්නේ අවිද්‍යාව තියෙනකන්. තව විදිහට කිව්වොත් ලෝකය හටගන්නේ අවිද්‍යාව මත, ආයතන මුලාව මත. ඒකයි අර සමිද්දි සූත්‍රවල සමිද්දි ලෝක පඤ්ඤා සූත්‍රයේදී ලෝකේ ලෝකය කියන කොපමණකින් ලෝකය පැනවෙනවද? ඒකට ඇහැ ඇතිකල්ලි ලෝකේ, රූප ඇතිකල්ලි ලෝකේ, නැත්නම් කන ඇතිකල්ලි ලෝකේ, ශබ්ද ඇතිකල්ලි ලෝකේ. දැන් ඒවා පිළිගන්නකොට ලෝකය හටගෙන ඉවරයි. ඇයි අපි පිළිගන්නේ ඒවා විද්‍යා ප්‍රත්‍යයෙන් කියලා දැකලා නැහැ. යථාභූත ස්වභාවය දැකලා නැහැ. ඒතර බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ ඇත්තටම අර ඔබතුමියගේ වචනවලින් මට කිව්ව බුදු කෙනෙක් හිටියත් නැතත් මේ පවතින සත්‍ය ඇති හැටි. ඒ තමයි යථාභූත ස්වභාවය කියන්නේ. ඒක ඇත්ත ඇති හැටි බුදු කෙනෙක් හිටියයි නැතයි කියලා වෙනස් වෙන්නේ නැහැ. ඇත්ත දකින්න පුළුවන් දෙයිද කියන එක තමයි බුදු කෙනෙක් මේක පෙන්නලා දුන්නොත් ඒක අහලා ඒ ඔස්සේ ඒ හිතන ඒ මාර්ගේ වඩන කෙනෙකුට විතරයි ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඒතර අවබෝධ කරපු කෙනාට නැත්නම් මේක දැකපු කෙනාට එනවා මේක බුදු කෙනෙක් හිටියත් නැසත් පවතින යථාභූත ස්වභාවය මේක. ඒක තමයි අපි අර වචන වලින් ගන්න අවිද්‍යා පත්‍ය සංඛාර. දැන් අවිද්‍යාව තියෙනකන් සංඛාර තියෙනවා. එතකොට මේ සාමාන්‍ය සසර යන සත්‍යයට ලෝකෙ තියෙනවා. එතකොට මේ තියෙන ලෝකයක් මේ විස්තර කරන්න යනවා මිසක් මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මාර්ගයේ වඩන කෙනා. එතකොට අපිට මතක් කරගන්න වෙනවා ඒ කායන මාර්ගයේ විදිහට සතර සතිපට්ඨානය දේශනා කරන්නේ. ඒ සතර සතිපට්ඨානේ සතිපට්ඨාන භාවනාව පටන් ගන්නේ සමුදය ධම්මානුපස්සී කියන කොටසෙන්. කායන පස්සනා සතිපට්ඨාන භාවනාව කියන කොටස පටන් ගන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මොකද්ද මේ කියන්නේ? මේ කයක් තියනවා නම් ඒකේ සමුදය දකින්න කියලා. ඒකට සමුදය දැකීම තුළ දැන් පටිච්ච සමුප්පාදයෙන් දන්නවා සමුදය දකින්න ඕන අවිද්‍යාව දක්වා. ඒකට ඕකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ඕකත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා දැක්කොත් අවිද්‍යාව ප්‍රත්‍ය නොවුනොත් එහෙම ඒ කියන්නේ සමුදය විදුන් නැත්නම් ලෝකෙ හටගන්න බෑ. අනේ ඒ ධර්මතාවය. එතකොට ලෝකයේ යථාභූත ස්වභාවය කියන්නේ මෙන්න මේක මේ සමුදයක් මත හටගන්න. ඒක ඒ සමුදයෙන් ලෝකය වෙන් කරන්න බෑ කියන ධර්මතාවය මේ පටිච්ච සමුප්පාදයේ ශ්‍රීම හැංගිලා තියෙනවා. හේතුයෙන් ඵලය වෙන් කරන්න බෑ. ඒකට අවිද්‍යාවෙන් ලෝකය වෙන් කරන්න බෑ. අවිද්‍යාවෙන් සංඛාරය වෙන් කරන්න බෑ. අවිද්‍යාව ඉවර වෙලා සංඛාරේ මතු වෙනවා කිව්වොත් ඒක පටිච්ච සමුප්පාදයේ නෙමෙයි. අවිද්‍යාව ඇති තැනමයි ලෝකේ විද්‍යමාන වෙලා තියෙන්නේ. අර වතුරට එදෙන බල්ලට බල්ලෙක් විද්‍යමාන වෙලා තියෙන්නේ අවිද්‍යාව තියෙන තැනමයි. ඒතර අවිද්‍යාව ඇති කල්ලි. මේ ඇති කල්ලි මේ කියන ධර්මතාවය. ඒතෝ එකක් ඉවර වෙනවා තව එකක් හටගන්න කතාවක් නෙවෙයි කියන එක. මේ ලෝකේ අපි යම් කිසි දෙයක් දන්නවා නම් මේ ලෝකෙට ඇයිති ඒ සේරම නොවේ ධර්මතාවයට යටත් පටිච්ච සමුප්පන්න බව ඒක විදිහට කියවත් අවිද්‍යාවෙන් කරපු සංකාර. ඒතර අවිද්‍යාව තියෙනකන් විතරයි ලෝකේ දෙයක් විද්‍යමාන වෙන්නේ ලෝකයේ දෙයක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. අවිද්‍යා සමුදේ යෙදුන් නැත්නම් ලෝකය හටගන්න විදිහයක් නැහැ උපදින්න විදිහක් නැහැ. ඒක තමයි ඒ නිරෝධය කියන්නේ. නූපදින ස්වභාවය නිරෝධය. ඒක මෙතනින් අර හටගත්තු දේ නැති වෙනවා කියන එකට වඩා වෙනස් ධර්මතාවයක්. සමුදේ යෙදුනක් ඵලය තියෙනවා. මේක කල්ලි නෙවෙයි නිසා අපිට මේ දෙක වෙන් කරන්න බෑ. එකක් නැතුව අනික පවතින්නේ නැහැ කියන ධර්මතාවය. ඒ ධර්මතාවය නිසාම අපිට සාක්ෂාත් වෙනවා. ඒ කියන්නේ නුවණට දකින්න පුළුවන්. එහෙනම් ඔය සමුදය යෙදුම් නැත්නම් ඵලයක් හටගෙන නැහැ. සමුදය හටගෙන නැත්නම් ඵලයක් හටගෙන නැහැ කියන ධර්මතාවයත් ඒකත් ඒ පටිච්ච සමුප්පන්න සම්බන්ධතාවයමයි. ඒකට මෙන්න මේ කරුණ මං හිතන්නේ තේරුම් ගන්න පුළුවන් ඇති. මේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය අපි දන්න හැම එකම තමයි කෙටියෙන් අජ්ජත්ත බහිද්ද කියලා බෙදලා තියෙන්නේ. අජ්ජත්ත එකක් මෙන්න මේ සමුදය මතයි තියෙන්නේ. බහිද්ද එකක් සමුදය මතයි. මොකද්ද සමුදය? ඒක ගැඹුරම තමයි අවිද්‍යාව. ඒතර අවිද්‍යාව මතයි අජ්ජත්තේ තියෙන්නේ, අවිද්‍යාව මතයි බහිත්‍ය තියෙන්නේ. අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් ඔය දෙකම හටගන්නේ නැහැ. ඒකට ඒක කතා කරන්න බැහැ. නිරෝධය කියන ධර්මතාවය මස්මින් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය. පෙරවන් සරණයි.
තේරුම් ගන්නයි කොග්ගල මහත්තයා, දැන් මම ඔබතුමා මේ කියන එක මම අහන ප්‍රශ්නේ පෞද්ගලික දෙයක් දැන ගැනීම උදෙසා නෙමෙයි මම මේක අහන්නේ. මේ ධර්ම සාකච්ඡාව යෑම සහ ඉදිරියට යෑම සහ අනිත් මේ ධර්ම සාකච්ඡාව තුළ ඉන්න අයගේ ප්‍රයෝජන උදෙසා කියලා මම හිතාගෙන මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මේ දැන් ඔය අපි මේ ඉගෙන ගන්න මේ තේරුම් ගන්න යන මේ පටිච්ච සමුප්පාද ස්වභාවය තේරුම් ගැනීම සඳහා ඔබතුමා පටන් ගත්තේ කොහෙන්ද කියන එක අපි මම අහුවොත් ඒකට කොයි වගේ උත්තරයක් මට හම්බෙයිද කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබතුමා
මං මට නිකන් හිතා ගන්න පුළුවන් ඔබතුමා මේ ඇයි මෙහෙම අහන්නේ කියන අනිත්‍යය අවබෝධයම සඳහා. ඒකට පටන් ගන්න වෙන්නේ අපිට පූර්ව ප්‍රතිපදාවෙන්. ඒ කියන්නේ ලෝකෙට අහු වෙලා තමයි අපිට පටන් ගන්න වෙන්නේ. මම පටන් ගත්තේ කොහෙන්ද හෙව්වොත් මම ලෝකෙට අහු වෙලා පටන් ගත්තේ. තාම ඒ කියන්නේ අපි විදර්ශනාවක් කරද්දී ඇයි අපි දර්ශනාව කරන්නේ? අපි ඉන්න මුලාවෙන් මිදෙන්න. නැත්නම් මේ යථාභූත ඥානය කියන්නේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න. ඇයි ඇත්ත ඇති හැටි අවබෝධ කරන්න ඕන? අපි ඇත්ත ඇති හැටි නොදන්න නිසා. ඒතර කවුද ඇත්ත ඇති හැටි දන්නේ? බුදුරජාණන් වහන්සේ. බුදු කෙනෙකුට විතරයි මේක ගෝචර වෙන්නේ. වෙන කිසිම කෙනෙකුට නෙවෙයි. මේක තනියෙන් හොයාගන්න බෑ. එතකොට දැන් අපිට බුදුදහම අහන්න ලැබුණ නිසා, මේ ශ්‍රණ සම්පත්තිය ලැබුණ නිසා අපට පුළුවන්කම තියෙනවා ඒ දහම උපකාරී කරගෙන වෙන මේ වගේ ප්‍රඥාවක් වඩන්න. ඒකට ඒ ප්‍රඥාව වැඩෙනකොට මොන වගේ අවබෝධයක්ද ඉන්නේ කියන එකත් අපට දහමෙන්ම හොයාගන්න වෙනවා. ඒකට මෙහෙම පටිච්ච සමුප්පාදයක් අහන්න ලැබුණ හින්දාමයි අපිට මෙහෙම කතා කරන්න පුළුවන්. නැත්නම් මේක තනියෙන් හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකෙදි දැන් අපි ඔය සතිපට්ඨානෙ ගත්තොත්, කායනුපස්සනාව ගත්තොත්, ඇත්තටම කායනුපස්සනාව වඩන්න පුළුවන් කයට රැවටුණ කෙනාට. ඒ කියන්නේ කයේ යථාභූත ස්වභාවය තියෙනවා නම්, ඥාණය තියෙනවා නම් කායනුපස්සනාව වඩන්න ඕනක් නැහැ, වඩන්නත් බැහැ. මොකද කයට රැවටිලා නැහැ. يعني සමුදේ යෙදිලා නැහැ. සමුදේ යෙදිලා නැහැ කියන්නේ පිහිටලා නැහැ. එතකොට මේ මම හිතන්නේ මෙතන උත්තරේ තියෙනවා. ඒ කියන්නේ කයක් පිහිටියොත් කියනකොට දැන් ලෝකෙට අහුවෙලා. ඒ කියන්නේ අජ්ජත් කය හෝ බහිද්ද කය. කයක් තියෙන කෙනාට තමයි ඒ කයෙහි කායනුපස්සී වෙන්න පුළුවන්. මේ කායනුපස්සී වෙන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. කොහොමද? සමුදය ධම්මානුපස්සී. ඕක හටගත්තේ කොහොමද කියලා දකින්න. يعني සමුදය ධර්මයේ දකින්න. ඒකට ඒ කයෙහි සමුදය දැක්කහම මොකද වෙන්නේ? සමුදයයි කයයි. ඒ කියන්නේ සමුදය නිසා හටගත්තු ඵලයනේ කය වෙන්නේ එතකොට. එතකොට ඒ සමුදයේයි ඵලයේයි හේතුයේයි ඵලයේයි අතර තියෙන මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය පේනවා. ඒක තමයි මේ මේ ඇතිකල්ලි නෙවෙයි. ඒ ස්වභාවය දැක්ක කෙනාට විතරයි ඒක අනිත් පැත්ත හිතා ගන්න පුළුවන්. මොකද්ද? මේ සමුදයේ යෙදුන් නැත්නම් ඔහොම වෙන්න බෑ. ඉනස්මින් අසති ඉදන් නහෝති කියන ඥානය. ඒක තමයි ඒ නිරෝධයේ ඥානය කියන එක. එතකොට මේ Nirodhe ඥානය තුල තමයි අපට පැහැදිලි වෙන්නේ මේ නිරෝධයක් තුළ මෝඩකමට උපද්දගත්ත ස්වභාවයක් නෙමෙයික. අවිද්‍යාව මත හදාගත්තු එකක්. ඒ මෝඩකමට උපද්දගත්තා නම් ඕක දුකනේ. ඒ එතකොට අපි يعني ලෝකයට අහු වෙලා ඉන්නවා කියන්නේ දුක. ඒතර ලෝකේ කිව්වත් දුක කිව්වත් සත්‍යයා කිව්වත් මායයා කිව්වත් එකම කරුණ කියලා අර ඒ සමිද්දි සූත්‍ර හතරෙදි පෙන්නනවා. ඒතනිනුත් තේරුම් ගන්න පුළුවන්. දැන් මේකේ අපි මේක කතා කළා කියලා නිරෝධ කරලා නෙවෙයි. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ මම රහත් වෙලා නෙවෙයි. හැබැයි මේ ඥානය තුල දන්නව රහත් වෙන්න නම් මාර්ගය මේකයි කියන එක. මොකද මෙතනින් මතුවෙන්නේ සම්මා දිට්ඨිය. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන හතර. ඒතර මේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය මේ කතා කරන්නේ සම්මස්ස කතාවක නෙවෙයි. ඒතර ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කෙනා තමයි ලෝකෝත්තර මාර්ගයේ උපද්දව ගන්න පුළුවන්. ඒතකොට මේක මේ මං පටන් ගත්තේ කොහොමද කියලා අතීතයට දාලා හැබුවා. දැන් ඇහුවත් මට කියන්න තියෙන්නේ වන්නේ කායනුපස්සනාව වඩනවා නම් වඩන්න පටන් ගන්නයි කයකින්. කය කියන්නේ ලෝකෙට අයිති දෙයක්. හැබැයි මේ වැඩිම තුල සමුදේ ධම්මානුපස්සී වීම තුල තේරුම් ගන්නවා සාක්ෂාත් වෙනවා. මෙන්න මේ මෝඩකම යෙදෙනකන් ඔය කය තියෙනවා. අවිද්‍යාව යෙදෙනකන් ඔය කය තියෙනවා. හැබැයි අපට ඔය කය පිහිටියට අවිද්‍යාව දුරු කළ මනසට ඔය කය උපදින්න පුළුවන් කියන ධර්මතාවය. අනේ එතකොට මේ Nirodha සාක්ෂාත් වෙනවා. එතකොට අර ඒ කායනුපස්සනා ප්‍රතිඵල ටික අත්තිකායෝ තියා පනස්ස සතිපච්චපට්ඨිතා හෝති කියන නුවණ එනවා. මේ කයක් ඇත කියලා පනෝගෙන නේද කියලා දැන් සිහිය පිහිටනවා. අම්මේ අපි පරිසරණය කළේ අවිද්‍යාව මත පනවගත්තු කයක් නේ කියලා සිහිය ප්‍රකටයි. ආදේ ඥානමත්තයි ප්‍රතිප්‍රතිමත්තයි අනිශ්චිත උච්ච විහෙරති සඳහා වෙනවා. මොකද්ද දැන් මේ අනිශ්චිත උච්ච විහෙරති කියන එකෙත් ඔය වචන දෙකම තියෙනවා. ඒ කියන්නේ අපි පරණ ගන්නකොට නිශ්චිතව ඇසුරු කරනවා. කයක් ඇසුරු කරනවා. මේ ආයනපසනාව පටන් ගැනීමෙන් ආයනපසනාව වැඩි වීම තුළ අනිශ්චයත්ව ඒ කියන්නේ මේක අවිද්‍යාව මත නියම පහදාගත්තී කියන එක දැක්ම තුළ අනිශ්චිත වෙනවා. ඒ කියන්නේ මෝඩකමටයි ඔය කියලා දැක්ම තුළ කරන්නේ. ඒකට මෙන්න මෙහෙම ඒකට දහමට ගලපන්න පුළුවන් වෙනවා. මම හිතනවා ඔබතුමා මතු කරපු එකට පිළිතුර ලැබුණා කියලා. තේරුම් සරණයි.
තේරුම් සරණයි. කොග්ගල මහත්තයා මේ දැන් සියම් ප්‍රමාණයකට විතර මට පිළිතුර ලැබුණා. හැබැයි මට සම්පූර්ණ පිළිතුර ලැබුණ නැහැ කියලා මම හිතෙන්නේ. මට හිතෙන්නේ දැන් එතකොට අපි අර විදිහට හිතනකොට දැන් මේක මේ අවිද්‍යාව මතනේ මේක හටගත්තේ කියලා අපි හිතනකොට එතන අපි හිතක් හදනව නේද? එතකොට ඒ සිත හැදීමම කියන්නේ ආයතරයක් ලෝකෙ නේද? තරම් සම්පූර්ණයි.
ඔව්, ඒ ප්‍රශ්නේ හොඳයි. ඒක අවිද්‍යාවෙන් හැදුවා කියනකොට හිතනවා. ඒක සංකල්පයක් විතරයි. හැබැයි ඒ අවිද්‍යාව කියලා වචනයක් දාගන්නවා නෙමෙයි. මෙන්න මේ මුලාව නිසයි ඕක කියලා දකින්න පුළුවන් නම් අනේ එතකොටයි කායනුපස්සනාව හරියට වැඩෙන්නේ. ඒක කියන්නේ සංකල්පයක් නෙවෙයි. මේක මෙහෙමයි. දැන් එහෙම දකින්න තමයි ඔය වැඩපිළිවෙලක් දෙන්නේ සමුදේ ධම්මානුපස්සී වෙන්න කියලා. අවිද්‍යාවෙන් ඕක හදුවා කියලා කියනවා නෙවෙයිනේ කියන්නේ. සමුදේ ධම්මානුපස්සී වෙන්න ඒ කියන්නේ කායේ කායනුපස්සී විහෙරති වෙන්නේ කොහමද? ඒ කයෙහි සමුදය ධම්මානුපස්සී වෙන. ඒක සමුදය ධම්මානුපස්සී කියනකොට ඔකට විද්‍යාවෙන් හදුවක් කියන්න නෙවෙයි මේ තියෙන්නේ. ඒක හැදුවේ කොහොමද කියලා ඒ සමන්ත ප්‍රත්‍යක්ෂ වෙන විදිහට මේක දෙන්නලා දෙන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට මේ ඒ වැඩපිළිවෙල අපිට අනිත් සූත්‍ර වලින් ගන්න පුළුවන්. දැන් ආශ්‍රව ශේ කරන්න පුළුවන් කාටද? ගන්න දකින්න කෙනාට. ජානතෝ අහම් වික්කවේ පස්සතෝ ආශවාණං කයං වදාමි. නෑ අජානතෝ නෑ පස්සතෝ. ඒකට මේක නොදන්න කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දන්න දකින්න කෙනාටයි මේක කරන්න පුළුවන්. ඒකට ඒ දන්න දකින්න කෙනා දන්නවා මේ සමුදය හොයාගන්නේ කොහමද? සමුදය හොයාගන්නේ කොහමද කියලා දන්නේ නැතුව මේ සමුදය ධම්මානුකම්පී වෙන්න බැහැ. ඒක නොදන්න කෙනා මොකද කරන්නේ? ඕක අවිද්‍යාවපත්තෙන්. අවිද්‍යාවපත්තෙන් කියකිය අර පාඩම් කරගත්ත වචන දාන. හැබැයි අවිද්‍යාව මොකද්ද කියන එක ඇහුවොත් එහෙම විස්තර කරන්න බෑ. මේක මේ කාටවත් විස්තර කරන එක නෙමෙයි මම අදහස් කරන්නේ Tamanට. නෑ මොකද්ද ඔතන තියෙන අවිද්‍යාව කියලා පෙන්නලා දෙන්න පුළුවන් නේද? ඒකට ඒ දැන් සමුදය ධර්මාණු පස්සතිය කියන්නේ දකින්න. ඒක අර මේ අහපු එකක් ඔතෙන්ට දාන්න නෙමෙයි. දකින්න. ඒ සමුදය ධර්මාණු පස්සී වීම තුළ ඒක තවදුරටත් සංකල්පයක් නෙවි. තකපිනේ තව සංකල්පයක් හදා ගන්නවා නෙවි. ඒකයි මේ අර දැන් ඔක විස්තර කරන්න බැරි හින්දා තමයි උපමා වලින් විස්තර කරන්නේ. දැන් වතුරට බිලා රවටෙන බල්ලට අපි කිව්වොත් ඔතන බල්ලෙක් නැහැ කියලා ඌ සංකල්පයක් හදා ගන්නවා. බල්ලෙක් පේනවා ඒ වුණාට ඔතන බල්ලෙක් නැහැ කියලා සංකල්පයක්. හැබැයි දැන් මේ උපමාවේ අපේ මත්තම ගන්න අපිට ඒක සංකල්පයක් නෙවෙයි. අපිට බල්ලෙක් උපදින්න හේතුය දෙන්නේ. මොකද අපි මේ සමුදය හොඳට දන්නේ නැහැ හින්දා. හටගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ හින්දා. එතකොට ඔතන බල්ලෙක් නැහැ කියලා සංකල්පයක් හදනවා නෙවෙයි. මේ සමුදය දැක්ම තුල මේක නූපදින මත්තමකට එනවා. ඒක තවදුරටත් සංකල්පයක් නෙවෙයි. ඒකයි ඒක අර නැතෑම දෘෂ්ටිය නෙවෙයි දැන්. හටන ගන්න බෝ. මේ Nirodhe කියන එකේ තියෙන්නේ අනේ කරුණ. ඒතකොට මේ Nirodhe සාක්ෂාත් වෙන්න ඕන මේ ධහම දැක්ම තුල ධහම දකින්න තියෙන එකම මාර්ගයයි බුද්ධ දේශනාව අනුව සතර සතිපට්ඨාන. ඒතකොට මේ සතර සතිපට්ඨානෙන් අපි වරද්දන්නේ නැතුව හරියට තේරුම් ගන්නවා. අපි කායනුපස්සනාව කියලා මොකක් හරි කර කර ඉන්න එක නෙවෙයි. මේ කායනුපස්සනාව නෙන්න මේ පටන් ගන්න තැනම තියෙනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා කතාවක්. ඒකට අන්නේ එක මොකද්ද කියලා හොඳට තේරුම් අරන් ඒදී කළොත් මේ සාක්ෂාත් එකක් තමයි අර අනිශ්චිතෝච විහෙරති කියන එක. නැතුව ඒක අර ඔබතුමා මතු කළා වගේ තවත් සංකල්පයක් වෙන්නේ නැහැ. අපේ හිත චතව එකක් එකතු කරගත්තා වෙන්නේ නැහැ. නැත්තම් ගවට්ටගත්තා වෙන්නේත් නැහැ. පවතින යථාභූත ස්වභාවය දැකීමේ මට්ටමක් ඉන්නේ. ඒක තව වචනයක් කිව්වොත් ඉතින් ප්‍රඥාව වැඩි වීම කියලා සඳහන් කරන්න පුළුවන් ඒක. ඒක වචන ඉදා ගන්න නෙවෙයි. මේ ඇත්ත ඇති ඇති දැකීම. පස්සති කියන
කොග්ගල මාස්ටර් තේරුම් ගන්නයි ග්‍රමන්තනේ ඔබතුමා කියපු වචනේ මම හරි කැමතියි. අර තේරුම් යනවා කියන වචනේ හරි හරි වැදගත් උතන. ඒ කියන්නේ ඒක තේරුම් යනවා කියන්නේ මේ රියලයිස් වෙනවා කියලා ඉංග්‍රීසි වලින් කියවර වචනෙන් ගන්න බෑ. ඒක ඒ වගේ සත්‍යකට හිතන්න හිත පුරුදු කිරීමම තමයි මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන එකම මඟ මට තේරෙන හැටියට තේරුම් ගන්න.
ඒක අපිට ආරම්භයේදී හිතන්න පුරුදු කිරීම වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක දැක්ම තුල තවදුරටත් ඒක සිටීමක් නෙමෙයි. ඒක ඉහිින්නම නිකන් විද්‍යමාන වෙන සබරයක්. ඒ කියන්නේ අපි දැන් වතුරට ඉබුණට කවදාවත් අපිට හිතෙන්නේ නැහැ වතුරේ අපි තව කවුරු හරි ඉන්නවා. එහෙම නැත්නම් අපි කණ්ණාඩියෙන් බැලුවට කවදාවත් හිතෙන්නේ නැහැ කණ්ණාඩිය ඇතුළේ ඉන්නවා කියලා. හැබැයි අපේ පොඩි කාලේ මතක් කරගත්තොත් සමහර විට පොඩිම කාලේ කණ්ණාඩියක් දැක්කහම මේ ඇතුළේ කෙනෙක් ඉන්නවා කියන තැනින් තමයි පටන් ගන්න. ඒක කවදා හරි තේරුම් ගත්ත නිසා දැන් දන්නවා. ඒ කියන්නේ ඇතුලේ කෙනෙක් කියන දෙයක් උපදින්නේම නැහැ. අන්න ඒ මට්ටමක් වගේ දෙයක්. පෙරවන් සරණ. මේක අපේ ආයතන 6ටම මේ සිද්ධිය යොදා ගන්න තියෙනවා. يعني ආයතන 6ෙන්ම දැනගන්න දේවල් වල ඒ ඇත්ත දකින්න නම් බුදුහාමුදුරුවෝ පෙන්නපු ක්‍රමේ තමයි ගමුදේ ධම්මානුපස්සීයන එක. ඒකට ඒක කරන්න පුළුවන් අර ඥානතෝ හම්බිත්වෝ විපස්සතෝ ආසවණං කයං වදාමි න අඥානතෝ න අපස්සතෝ. නොදන්න නොදකින්න කෙනාට බෑ. කිංච ඥානං කිංච පස්ස මොනවද දන්න මොනවද දකින්න කෙනාද? ඉතිරූපං ඉතිරූපස් සමුදේ ඉතිරූපස් සංගම. ඔන්න ඕක බුදුදහමකින් අහගන්නම වෙනවා. මේකයි රූපේ, මෙන්න මේකයි රූපේ සමුදය කියන එක වෙනම තේරුම් ගත්ත කෙනාට විතරයි මේ ආර්ය මාර්ගේ පටන් ගන්න පුළුවන්. ආශ්‍රවශය කරන මාර්ගේ වඩන්න පුළුවන්. ඒක මේ බුද්ධ දේශනාව. වාසුජට සූත්‍රයේ ඒක තියෙනවා. පෙරවන් සරණයි.
සාදු සාදු. කෝකල මාත්‍යම මම තව කාරණා මෙතන කැමති එක්කව කරන්න. වේදන් ආයතන 6 ආයතන 6 දැන් මුලින්ම පටන් ගන්නකොට මම කියලාම කියන්නම්කෝ. මම කිව්වට මම කියලා ගන්න එපා. මම කියලා පටන් ගන්නම්කෝ මම කරන්න පටන් ගත්ත විදිය කියන්න. මට ඇත්තටම ආයතන 6 මුලින්ම මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා කියනකොට මම හිතන්න පටන් ගත්තේ මොකද්ද මේ අනිත්‍ය කියන්නේ කියන එක. අනිත්‍ය අනිත්‍ය කියනවා නැත්නම් අනිත්‍ය අනිත්‍ය කියනවා. මොකද්ද මේ අනිත්‍ය? ඇත්තටම කාලය සමග වෙනස් වෙන එකක්ද නැත්නම් ඇත්තටම වෙනස් වෙන එකක්ද කියන එකෙන් තමයි මම පටන් ගත්තේ. ඒ අනිත්‍ය කියන එක තේරුම් ගන්න වචනයක් හැටියට ගත්තට ඒක තේරෙන්නේ නැහැ නේ. ඒක තුලම දිගින් දිගට හිතන්න ගැනීමම තමයි මේ මාර්ගයට යෑම කියන එකයි මගේ අදහස. මම දන්නේ නැහැ ක්‍රමවලට යන්න පුළුවන් අර සබ්බපට්ඨානේ ඔඩකමතු වගේ. ඒ අනිත් ගොඩක් අයට ඔබ තේරෙන්නේ නැර වචනයක් හැටියට අපි ගන්නවා අනිත් කියන්නේ වෙනස් වීම කියන එක නෑ. ඒක වෙනස් වීමට වඩා අර අවබෝධයක් තුළ තේරුම් යා යුතුයි කියන එකයි මට මෙතනදී එක්කව කරන්න ඕනේ. ගොඩක් අය ඒක හිතන්නේ එතනින් එහාට. ඒ අනිත්‍ය කියන එක ආයතන වලට විදර්ශනාවට දාලා බලනකොට ආයතන ආයත එතනින් එහාට හිතන්නේ නැහැ. හැබැයි යම් විදියකින් Tamange මේ මට්ටම පොඩ පොඩ වැඩි වෙනකොට ඔබ තේරෙන්න පටන් ගන්නවා. අනර ඉස්සල්ලකේ දැනුමක් බවට පත් වෙනවා කියලා. මේ එතනට කල අපි හිතන්න ඕනේ. ඒකට Tamanටම තේරෙනවා මේක මට මේක මේ විදිහට තමයි යන්නේ කියලා. තව කාරණාවක් මට කොග්ගල මාතෙන් අහන්න හිතුණා.
ඒක සාර්ථකයි මට විනාඩියක් දෙනවද ඒක මේ පොඩි ඉතිහාසයෙන්. ඒකත් අපි දැන් අනිත්‍ය කියන එක අපේ තේරුම දාගෙනනේ අපි පටන් ගන්න. දැන් බුද්ධ දේශනාව නුවණින් විමසුවා නම් මේ ඔබතුමාට පුළුවන් අපේ ඔය ඉස්සර කරපු සාකච්ඡා තියෙනවා මේකෙම අනිත්‍ය සංඥා සූත්‍රය කියලා පැහැදිලි බුද්ධ දේශනාවක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙසේ වදන අනිත්‍ය සංඥාවෙන්ද මේ කෙලෙස් දුරු වෙන්නේ. ඒක පැහැදිලි බුද්ධ දේශනාවයි. ඒක කියෝලා නැති කමට තමයි අපි අපේ තේරුමක් දෙන්න හදන්නේ. ඒකේ පැහැදිලිව තියෙනවා අනිත්‍ය සංඥාව කියන්නේ මෙන් රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද? ඉති රූපය ඉති රූපස් සමුදය ඉති රූපස් සත්තංගමෝ කියලා. ඉතින් මේ අපි අර දේශනා හදාරන්න නැති කමේ අඩුවක් ඒක අපේ අඩුවක්. මේ එතකොට අපි පටන් ගන්නකොට අපේ තේරුමක් දීලා පටන් ගන්නවා. හැබැයි ඔබතුමා කියන විදිහට මේ දැන් මේ පටිච්ච සමුප්පන්න බව දැක්ම තුල අවබෝධ වෙන්නේ අනිත්‍ය. එතකොට අනිත්‍ය වඩනවා කියන්නේ සතර සතිපට්ඨානේ වඩනවා කියන්නේ දෙකක් නෙවෙයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන අනිත්‍ය සංඥාව වැඩුවොත් සෝවන් වෙන්න පුළුවන්. අනාගාමි අරහත් වෙන්න පුළුවන්. ඒ වඩන්න තියෙන්නේ අනිත්‍ය සංඥාව. හැබැයි මේ අනිත්‍ය සංඥාව මොකද්ද කියන එක බුද්ධ දේශනාවෙන් හොයාගත්තේ නැත්නම් එහෙම අපි අර ඔබතුමා කිව්වා වගේ වෙනස් වෙලා යනවා හරි කාලයට අහු වෙලා හරි මේ නැත්නම් කැමති නැති බවින් හරි මොකක් හරි අපේ තේරුමක් දානවා. එතකොට අනේ අපේ තේරුම දාන්න නැතුව මේ බුදු කෙනෙක් දේශනා කරපු ධර්ම හෙව්වොත් හොයන්න තියෙන්නේ අපේ ත්‍රිපිටකේ. ඉතින් ඒකේ තියෙනවා ඔක. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට ওই ත්‍රිපිටකේ කියවන්න වෙලාවක් නැහැ නැත්නම් කියෝලා ඉවර කරන්නද? දැන් මම පර්සනලි ගත්තොත් මම මුළු ත්‍රිපිටකේම කියෝලා නැහැ. හැබැයි මන්ට අර අදාළ ඒවා කොහෙන් හරි හම්බ වෙන ගතියකුත් තියෙනවා මෙන්න මේක මෙතන තියෙනවායි කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ ත්‍රිපිටකෙන් මේක හොයන්නේ. සමායන්න බාධා කළාට මේ අනිත්‍ය කියන එක පැහැදිලිව විස්තර කරනවා ඒ විදිහට බුද්ධ දේශනාවේ.
මම ඔබතුමා කියපු කතාව හරි මම ත්‍රිපිටකේ සම්පූර්ණ කියලා නැහැ. මුත අහපු ටිකෙන් තමයි නේද දිකට දිකට කරගෙන ආවේ ඔය කිව්වාගේ හම්බ වෙන හැම වෙලාවෙම. මම දැන් එක පින වෙන්න ඇති කියලා මම හිතනවා. මේ දැන් අර තව ප්‍රශ්නයක් මට ඔතනදී මේ අහන්න හිතුණා. දැන් අර 11 ආකාරයක් ගැන අපි කතා කරනවානේ. ඒක මුල් කාලේදී දර්ශනාවේදී මම මොකද යොදාගත්තේ අත්‍තරම මේ එතකොට මේ 11 ආකාරය දැන් ලහත්භාවයට පත් වෙනකොට මම එහෙම කිව්වට එහෙම නෙමෙයි. මේ කොහොමද මේක වර්ධනය වෙලා යනකොට මේ 11 ආකාරයේ මැනීම නතර වෙනවා. එහෙම නේද? ඒකෙන් තමයි.
ඔව් හරියටම හරි. මොකද 11 ආකාරයෙන් එකකට හරි අහු වුණා නම් ඒක අපිටම අපිව ඩබල් චෙක් කරගන්න අවස්ථාවක් තම ලෝකෙට අහු වෙලා. ලෝකෙන් එතර වෙලා නැහැ. ඒක බොහොම පැහැදිලි. දැන් කාලයට අහු වුණත් ඉතින් ලෝකෙට අහු වෙලානේ. එතකොට අපි අතීත රූපයකට අහු වෙලා නම් තාම ලෝකෙට අහු වෙලා. අනාගත රූපයකට අහු වෙලා නම් තාම ලෝකෙට අහු වෙලා. වර්තමාන රූපයකට අහු වෙලා නම් ඒත් ලෝකෙට අහු වෙලා. ඒක ලෝකෝත්තර දර්ශනේ විලා නැහැ. පටිච්චසමුප්පන්න බව දැකලා නැහැ කියන තැනින්ම මේක හොයන්න. මේ පටිච්චසමුප්පාදේ දැක්කොත් 11 ආකාරයකම අහු වෙන්න විදිහක් නැහැ. අහු වෙන්න කිව්වහම ඒක තියනවා අපි අහු වෙන්නේ නැන්නේ ඒක පිළිගන්න විදිහක් නෑ. නිරෝධය. නිරෝධය සාක්ෂාත් වෙනවා. ඒ විදිහට තමයි මේ මම නම් දහම තේරුම් අරන් තියෙන්නේ. තේරුම් සරණයි.
සාදු සාදු.
දුවන් සරණයි. දැන් විද්‍යමාන වෙනවා ඒකකොට ප්‍රඥාව විද්‍යමාන වෙන්නේ ප්‍රඥාවට වෙන්න ඕන කියලා මට හිතෙනවා. විද්‍යමාන ඒකකොට මේ ප්‍රඥාව දැන් දකිනකොට මමත්වයෙන් තමන් ඈත් වෙනවා කියලා මට හිතෙනවා. ඒකකොට ඒ ගැන ටිකක් කතා කරනවා නම් බොහොම තින්
නිර්වාසන. ඒත් මෙහෙමයි දැන් මමත්වයෙන් ඈත්වීමකට වඩා මමත්වයේ පිහිටන්න හේතු නැතිනවා. ප්‍රඥාවෙන් දකිනකොට අපි ප්‍රඥාවෙන් දකින්න කලින් මමත්වයේ පිහිටන්න හේතු ටික ඊයදුනා. ප්‍රඥාවෙන් දැක්ම තුළ මමත්වය පිළිගන්න හේතු යෙදෙන්නේ නැහැ. අපි ඔක මූලිකව පටන් ගත්තොත් සක්කාය දිට්ඨිය කියන එකෙන් අපි පටන් ගන්නකොට සක්කාය දිට්ඨිය තියෙනවා. හැබැයි අවබෝධ වෙනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා නෙමෙයි. සක්කාය දිට්ඨිය පිළිගන්න තිබෙන හේතු ටික දුර වෙනවා. ඒක මම උදාහරණයක් ගත්තොත් දැන් අපි රූපය නිසා අහලා තියෙනවනේ හතර ආකාරයකට සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන් කියලා. තොටද දැන් යම් කිසි රූපයන් නිසා හතර ආකාරයට සක්කාය දිට්ඨිය ඇති වෙනවා නම් අපි රූපයේ තියෙන ඕක මම නෙමෙයි කිය කියා ඉන්න නෙවෙයි කරන්න තියෙන්නේ. මේ බුද්ධ දේශනාව අනුව බැලුවොත් රූපයේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න වැඩ පිළිවෙලේ දැන් ඒක තමයි අර ඉස්සෙල්ලා මාත්‍ය මතක් කළා වගේ එක්ක රූපය අනිච්ච සංඥාව වඩන්න ඕන. එහෙම නැත්නම් මේ රූපයේ පිරිසිඳ දකින්න සතර සතිපට්ඨානයේ කොයි කොටසද? කායනුපස්සනාව. කායනුපස්සනාව වඩන්න ඕනේ. ඒකට දැන් අපි පටන් ගන්නකොට රූපයක් තිබුණට කායනුපස්සනාව වඩනකොට එහෙම නැත්නම් රූපයේ අනිච්ච සංඥාව වඩනකොට අපිට ওই රූපයේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙනවා. පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙනවා කියන්නේ ඔක කෙටියෙන් කිව්වොත් මේ අවිද්‍යාව කියන සමුදයේ යෙදෙනකන් තමයි ওই රූපය පිහිටන්නේ. අවිද්‍යාව මතයි ওই රූපය සකස් වෙන්නේ. අපේ අවිද්‍යාවට රූපේ සකස් වුණාට පටිච්චසමුප්පන්න ධර්මතාවය තේරුම් ගන්නකොට තියෙන මේ සමුදේ යෙදුනහම මේ ඵලයේ තිබුණාට මේ සමුදේ යෙදුන් නැත්නම් එහෙම ඒකෙන් කියන්නේ අපේ යෙදෙන්නේ නැතිකම නෙමෙයි අපිට හිතන්න පුළුවන්කම තියෙනවා මේ සමුදේ අඳුර ගැනීම තුළ මේ සමුදේ නිසානම් ওই ඵලයේ මේ සමුදේ යෙදුන් නැත්නම් ඒ කියන්නේ අවිද්‍යාව නොයෙදෙන මනසකට රහතන් වහන්සේට අපි අවිද්‍යාවෙන් හත් ප්‍රතිකර හැදීද හැදෙන්න බෑ අනේ එතන නිරෝධයේ සාක්ෂාත්ය. ඒ තුල දැන් ඔන්න ඒ රූපයේ තියෙන්නේ මෙන්න මේ සමුදේ යෙදෙනකන් විතරයි. අවිද්‍යාව යෙදෙනකන් විතරයි. ඒතර වතුරේ ඉන්න බල්ලා වගේ කියලා ඒ රූපය නිකන් තේරුම් යනවා. ඒ බල්ලාගේ මෝඩකම් මතනේ වතුරේ බල්ලා හටගන්නේ. එහෙනම් ඔය බව දකින්න කලින් ඔය රූපය බාරගෙන සක්කාය දිට්ඨියක් තිබුණා නම් දැන් මොනවායේ ධර්මතාවයේ දකින්නකොට රූපයේ පිරිසිදු දකින්නකොට රූපයේ පවතින අවිද්‍යාව මත කියලා දකින්නකොට දැන් අර සක්කාය දිට්ඨියට පිහිටන්න පුළුවන්ද? අන්න ඒක පිහිටන්න පුළුවන් භූමිය යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය පිහිටන්න හේතු නැහැ. සක්කාය දිට්ඨිය නැති කරනවා නෙමෙයි. සක්කාය දිට්ඨිය පිහිටන්න හේතු නැති වෙනවා. ඒතර මමත්වෙන් ඈත් වෙනවා නෙමෙයි. මමත්වය පිහිටන්න හේතු ටික නැති වෙනවා.
ඔතන රූපයම නෙමෙයි නේද? මොකද දැන් නේව සංඥා නා සංඥා වගේ තැනකට යනකොට රූපයක් ඇත්තේ නැහැ නේ. නමුත් මමත්වය තියෙනවා නේද?
රූපය එකක් විතරනේ. ಜಾති පහක් තියෙනවානේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය පහටම ඔය ධර්මතාවයේ දකින්න තියෙනවා. ස්කන්ධ පහටම. ඒක මේ පංචස්කන්ධයටම පංච උපාදාන ස්කන්ධයටම අපිට ඔය විදර්ශනාව වඩන්න තියෙනවා. ඒකයි මම මේ රූපයේ උදාහරණයක් ගත්තහම ඔක තේරුම් ගත්තනම් දැන් රූපය මුල් කරගෙන හතර ආකාරයකට සක්කාය දිට්ඨිය එනවා වගේම වේදනාව මුල් කරගෙනත් හතර ආකාරයකට සක්කාය දිට්ඨිය එන්න පුළුවන්. ඊළඟට සංඥාව මුල් කරගෙනත් හතර ආකාරයකට සක්කාය දිට්ඨිය එනවා. සංකාර මුල් කරගෙනත් හතර ආකාර සක්කාය දිට්ඨිය එනවා. විඥානය මුල් කරගෙනත් හතර ආකාර සක්කාය දිට්ඨිය එනවා. ඒකයි ඔක 20 ආකාර සක්කාය දිට්ඨිය කියන්නේ. ඒකට ඒ එක එකක් පිළිසිඳ දැකීම තුල තමයි ඔක දුරු වෙන්නේ. ඒ කියන්නේ රූපය පිරිසිඳ දැකීම තුල රූපය මුල් කරගෙන සක්කාය දිට්ඨියට පිහිටන්න බැරි වෙනවා. වේදනාව පිරිසිඳ දැකීම තුල වේදනාව මුල් කරගෙන සක්කාය දිට්ඨියට පිහිටන්න බැරි වෙනවා. අනේ මේ විදිහට තේරුම් ගන්න. එතකොට එන්නේ සංඥා සංඥා කිව්වත් සමහර විට රූපය යටපත් වෙලා අරූපාවචර හින්දා ඒ මත්තමේදී රූපය හටගන්නේ නැහැ. නමුත් අනිත් හතර නිසා මේ සක්කාය දිට්ඨිය එතෙන්දි තියෙනවා. ඊළඟට රූපයත් අනුසය විදිහට ඒ තියෙන එකෙන් ආයේ මතුවෙන්නේ හැකියාව තියෙනවා. ඒකට ඒ ඥාන වල එකක් නෙමෙයි මෙතන. මේකේ තියෙන මේ සම්බන්ධතාවය පටිච්ච සමුප්පන්න බව දැක්ම තුළ සක්කාය දිට්ඨියට පිහිටන්න බැරි වෙනවා. සරණයි
මොහොතින් තේරුම් ගන්නයි
කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ප්‍රශ්න නැත්නම් මම හරි අහන්නම් ප්‍රශ්න.
දැන්
තමයි පොටිකලාගේ ඉතින් බලන්න ඕන. ඒ කියන්නේ අවිද්‍යාව සකස් වෙච්ච තැනම අනිත් 12ම සංකාර විඥාන කාම රූප අවිද්‍යාවත් එක්කම හටගන්න එක නේද කියන්නේ ජාති ජරා මරණ වලට එන කම්ම. මොකද දැන් අවිද්‍යාවත් එක්කම අවිද්‍යාව නිසා සංඛාර අවිද්‍යාව හේතුවෙන් සංඛාර කියන කාලයට ඉඩක් නැතිව අවිද්‍යාව සකස් වෙච්ච තැනම ජරා මරණෙත් ඒ මොහොතම ඒ එකම උපදිනවා කියන එක නේද මේක තේරුම කියන්නේ. එතකොට අර කාලපරාසය කී අර අතීත අනාගත වගේ 11 අයින් වෙනවා නම් ඒ කියන්නේ අවිද්‍යා නිරෝධා සංඛාර කියන පැත්තරනේ ඒකයි තියෙන්නේ. එහෙම නේද? දැන් අපි සැකවින් මතුපිටින් බලනවා නම් අවිද්‍යාවත් එකම ජාති ජරා මරණය එකට උපදිනවා. ඒක හේතුවක් වශයෙන් මේක හේතුවක් වශයෙන් මේක එහෙම නොදී දැන් එහෙමද අපි හිතන්න ඕනේ කියලා. සර්වන් සර්නේ.
ඔව්. ඔව්. ඒක හරි. දැන් මේ කරුණ මතු කරන්න තමයි මම මේ මූලිකව ගත්තේ මේ ඇති කල්ලි මේ වේ කියනකොට හේතුයෙන් ඵලය වෙන් කරන්න බෑ. මේ දෙක එකට විද්‍යමාන වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව විද්‍යමාන වෙනකොටම සංඛාරේ විද්‍යමානයි. එකක් නැති වෙලා අනිත් එක නෙවි. ඒකට අනයි ධර්මතාවය තේරුම් ගත්තොත් ඒකයි මම කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියන එක හරිය වැදගත් කියලා. එහෙමනම් දැන් අපි අවිද්‍යාවේ සංඛාරේ අතර ඔය සම්බන්ධතාවය දැක්කොත් සංඛාරේ සහ විඥානයේ අතරත් ඔය සම්බන්ධතාවයම දකින්න ඕන. මොකද ඒ දෙකෙත් තියෙන පටිච්චසමුප්පන්න සම්බන්ධතාවය. මේ ඇතිකල්ලි මේ වේ. එතකොට සංඛාරය ඉවර වෙලා විඥානය නෙවෙයි. සංඛාරය ඇති කල්හිම විඥානය. එතකොට ඒකම තමයි විඥානය ඇති කල්හිම නාම රූපේ. විඥානේ තිබිලා නාම රූපේ නැහැ කියන්න බෑ. නාම රූපේ තියෙනකොට විඥානේ නැහැ කියන්න බෑ. අපිට අර අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියනවා මේ දෙක එකට. ඒ කියන්නේ එකකට එකක් ප්‍රත්‍ය වෙනවා කියලා අපිට අර ලෝකිතයි කියන විදිහට ටිකක් විස්තර කරන්න පුළුවන්. එතකොට ඔය හැම කරුණු දෙකකම ඔය සම්බන්ධතාවය තියෙනවා නම් දුක දක්වා ජාති පච්චය ජරා මරණං කියනකොට ජාතියයි ජරා මරණය අතරත් ඔය සම්බන්ධතාවය තියෙන්න ඕන. දැන් නැතන ගාක් තේරුම් ගන්න අපහසු තැනක් අපි අර ලෝකිතයි විදිහට හිතන තාක් කල්. මොකද අපි දැන් ජාතිය කියලා ඉදදීම කියලා ගත්තොත් ජරා මරණ ජරාව හරි කියන්නේ වයසට යෑම හරි මරණය හරි කියනකොට එතන ජාතිය විද්‍යමාන නැහැ. හයි අපි ඉදදීලා දැන් අවුරුදු ගාණක් ගිහින් නේ දැන් වයසට යෑමත් වෙයි. තමයි ඉදදීලා අවුරුදු ගාණක් ගිහින් නේ මැරෙනවා අපේ. හැබැයි පටිච්චසමුප්පන්න ධර්මතාවය දැක්ක කෙනාට එහෙම වෙන්න බෑ. මරණය තැනම ඒක සමුදය කියන ජාතියක් විද්‍යමාන වෙනවා. ජාති පච්චය මරණ. ජාති පච්චය ජරා. කියන ධහම විද්‍යමාන වෙන්න ඕන. ඒතර අන්නේ වගේ තේරුම් ගන්න නම් මේ වගේ සියුම් තැන් හරි වැදගත් වෙනවා. මේ ඇතිකල්ලි මේ වේ කියන එක. ඔබතුමිය කියපු කතාව හරියටම හරි අවිද්‍යාව තියෙන තැන දුක තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක්. මොකද මේක අවිද්‍යාපච්ච කියන එක ඕන තැනකට දාන්න පුළුවන්. මොකද මේ ටික අපිට අර කාලපරතරයක් දෙන්න බෑ. මේ ඇති කල්ලි මේ වේ කියන පටිච්චසමුප්පන්න න්‍යායයට යටත් වෙලා තියෙනවා. ඒ පටිච්චසමුප්පාද ධර්ම කියන අපි අවිද්‍යාවට සංකාරයට විඥාණයට නාම රූපයට. ඒතර ඔය ඒව දුක දක්වා සීරම ටික. අවිද්‍යාව ඇති කලින් හටගත්තා. අවිද්‍යාව නැත්නම් උපදින්න බෑ. ඒතර ඒ අවිද්‍යාවෙන් හටගත්තා කියන අවිද්‍යාව ඉවර වෙලා හටගත්තා නේ. අවිද්‍යාව ඇති කලින් ඇති කලින් මේ වේ කියන ඒ ධර්මතාවයට යටත් එක තමයි මේ පටිච්චසමුප්පන්න න්‍යාය කියන්නේ. එතකොට කෙනෙක් මේ පටිච්ච සමුප්පාදය දැක්කොත් තමයි ධහම දැක්කන්නේ. ඉමස්මින් සතේ ඉදං හෝති කියන න්‍යාය. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගොග්ගලගේ මහත්තයා. මට පොඩි පැටලෙවිලි සහිත තැනක් තියෙනවා. දැන් ධර්මදේශනා කීපයක්ම ඇහුවා. ඇත්තටම මට කාලය පිළිබඳ කාලත්‍රයේ බෙදීම පිළිබඳ ඒක තරමක වැටහීමක් තියෙනවා. මේ වර්තමානයේ පටිච්චසමුප්පාදය ගැන අවබෝධය වුණා. නමුත් කොග්ගලගේ මහත්තයා මේ අර දැන් ද්විතීය ඥානවත්තු සූත්‍රයේ වගේ ණය පමුණුවා බැලීමක් අර 77 ආකාරයකට ඒ විදිහට කරේ අර අතීතයක් තියෙනවා කියන අදහසින් නෙමෙයි. ඒ කියන්නේ අතීතයක් ගැන හිතලා මේ බලනවා නම් අතීතෙදිත් සිද්ධ වුණේ මේකයි කියන අදහසින්ද? අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බොහොම පිං.
දැන් ඔබතුමිය කියපු ඒ කරුණ හරි. මොකද දැන් අපි අතීතය කියනකොට අතීතයක් තියෙන හින්දා අතීතේ බලනවා කතාව නෙවෙයි. අනාගතේට මේ න්‍යාය දානවා කියනකොට අනාගතයක් තියෙන හින්දා ඕක දානවා නෙවෙයි. මේක අතීතේ බලන්න කියලාත් නැහැ, අනාගතේ බලන්න කියලාත් නැහැ. හැබැයි පච්චුප්පන්න එක බලන්න කියලා තියනවා. මේක මට මේ ළඟදිත් ඔය සූත්‍ර කීපයක්ම හම්බ වුණා. අපි සයින් මහන්සේ නමක් එක්ක ධර්ම සාකච්ඡා කරද්දී මේ සංයුක්තනිකායේ සලායතන වග්ගය පටන් ගන්න සූත්‍ර ටික. මේකේ බලන්න ඔය අතීත ගැන කියන, අනාගත ගැන කියන, අතීත අනාගත එකට කියනවා. ඒ අතීත අනාගත එකට කියන මේ සූත්‍ර ටිකේ ඔක හරිම පැහැදිලි. අතීතයේ මුකුත් කරන්න නැහැ, අනාගතයේ මුකුත් කරන්න නැහැ. හැබැයි මේ වර්තමානයේ මේ පච්චුප්පන්න කියන එකේ මෙන්න මේවා දකින්න ඕන කියන එක හරි පැහැදිලිව ඒ ටිකේ තියෙනවා. මේ ඒකේ දැන් මේ ණය පමුණනවා කියන්නේ දැන් අපි මේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න තියෙන්නේ වර්තමාන. ඒ කියන්නේ වර්තමානයේ කියන්නේ මම මේ කතා කරන්න ඕන හින්දා, එහෙම නැතුව වර්තමානයේ කියන කාලය නෙමෙයි. පච්චුප්පන්න මොහොතේ තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ, විදර්ශනය කරන්න තියෙන්නේ. බද්දේකරත්ත සූත්‍රවලත් කියනවානේ පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියලා. එතකොට මෙන්න මේ වර්තමානයේ මේක තේරුම් ගැනීම තුල මේ ඥාය පමුණවා බලන්න පුළුවන්. අතීතය කියන වචනයයි අපි අතීත කියන්නේ. අතීත කියන එක තේරුම තමයි ගෙවිලා ඉවරයි කියන එක. ඒ ගෙවිලා ඉවරයි කියන එකට දීපු තේරුම තමයි අතීතය කියන එක. අනාගතය කියන එකේ තේරුම තමයි තාම ඇවිල්ලා නැහැ කියන එක. ඒතර මේ ස්වභාවය හඳුන්වන්න දීපු නමක් ඕක. එතකොට මෙන්න මේ ඥාය මේ හැම තැනම එකම ඥාය. හැබැයි මේ ඥාය තේරුම් ගන්න තියෙන්නේ මේ මොහොතේ. පච්චුප්පන්න මොහොතේ. ඒතර පච්චුප්පන්න මොහොතේ තේරුම් ගත්තාම ඔය අතීතයක් කතා කළොත් ඔතනක් තියෙන්නේ ඔය ඥාය. අනාගතයක් කතා කළොත් ඔතනක් තියෙන්නේ ඔය ඥාය. ඒක මතක තියාගන්න. කතා කළොත් නැතුව තියෙන අතීතයට ගිහින් බලනවත් අනාගතේ තුල බැලීමක්වත් නෙවෙයි. ඒක ඒ මේ ඥාය කිව්වොත් අර ප්‍රඥාවට ගෝචර වෙන ස්වභාවයක්. තෙරුවන් සරණයි.
බොහොම පිං කබලෙම
ඒක තමයි තමයි මේ තව කඩලකින් පස්සු තියනවා දාස් තියනවා ඉවත් කරන්න. එහෙම නැත්නම් අද පුළුවන් මම ඉස්සරහ වෙන සාකච්ඡා නිවා කරන්න. තව කරා කිනා කිසම දාස් ප්‍රශ්නයක් ඉවත් කරන්න.
මේ කියපු කරුණ දලුව තමයි මම ඒ අතරේ මේ සර්ච් කළා. මේකේ පිටක.lk එකේ මේ සංයුක්තනිකායේ තියෙනවා සලායතන වග්ගපාලියේකේ සලායතන සංයත්තෙට ගියාම අනිච්ච වර්ගයේ ඒකේ පටන් ගන්න ඒවා අජ්ජත්තානිච්ච සුත්ත, අජ්ජප්ප දුක්ඛ සුත්ත, අජ්ජත්තානාත්ථ සුත්ත, බාහිරානිච්ච සුත්ත, බාහිර දුක්ඛ සුත්ත, බාහිර නාත්ථ සුත්ත. ඔන්න ඊළඟට කියන සූත්‍ර ටික බලන්න. අජ්ජත්තානිච්ඡා තීතානාගත සුත්ත. අජ්ජත්තානිච්ඡා තීතානාගත සුත්ත. ඒකේ ඉඳන් ඊළඟට තියෙන සූත්‍ර කිහිපේම තියෙනවා මේ මේ කියපු කතාව මේ කෙනෙකුට හොඳයි ඒක කියවලා බලන්න. මේ ඒකේ තියෙනවා මෙන්න මේ මේ සුතවාරිය ශාවකෝ අතීතස්මින් චක්කුස්මින් අනපෙක්කෝ හෝති අනාගතං චක්කුන අභිනන්දති පච්චුප්පන්නස්ස චක්කුස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. අනේ පච්චුප්පන්නස්ස චක්කුස්ස මේ ඇහැගෙන කියද්දී ඒ වගේ ආයතන හයකම කියනවා. පච්චුප්පන්නස්ස චක්කුස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. එතකොට මේ පච්චුප්පන්න උනාහි නිබ්බිදාව විරාගය නිරෝධය පිණිසයි මෙයා මේ පටිපන්නෝ හෝති වෙන්නේ. ඒ වගේ ආයතන හයකම. එකක් මම මතක් කරන තෙරුවන් සරණයි.
සාර තෙරුවන් සරණයි. ලොම් ප්‍රශ්න තියෙන්නේ.
දැන් තව කාටද කියන කිසිම වදාහක් ප්‍රශ්නයක්. තෙරුවන් සරණයි. නැවත හරියටම දැන කියනවද මට ආයෙත් වරක් කියව ගන්න මේ සූත්‍ර ටික. ඒ අන්තිම සූත්‍රේ.
ඔව් ඒක තියෙන්නේ මේ සංයුක්ත නිකායට ගිහාම ඒකේ තියෙනවා එක එක පාළි සගතා සගතා වර්ග පාළි ඒ විදිහට ඒකේ බලන්න සලායතන වර්ග පාළි කියන එකේ
ඔව් සල ඔකේ ඒකේ තියෙන අනිච්ච වර්ග කියලා
ඒකේ සලායතන සංයත්තේ ඔව් අනිච්ච වර්ග එකේ ඔය හත් වෙනි එක විතර අජ්ජත්තා නිච්ඡා තීකා නාගත සුත්ත
හත් වෙනි එක හරි
ඔව් හත් වෙනි එකේ ඉඳලා බලන්න ඒකේ තියෙනවා පෙරවන් සර
පෙරවන් සර නෑ
හොඳයි අපි මොනවා අද සාකච්ඡා මා කරමු. මම ඉතාම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මිය වෙනස් ශ්‍රීමති මහත්මිය බොහොම කලක් ඉස්සර ලැබුණේ මේ කාර්යය පස්සේ කොපමණ කිව්වානේ අදනාද සාකච්ඡාව කියවීම අපිට බොහොම හිතන්න කාරණාවක් නමකට මුදල දුන්නා. ඉතින් මම මේක වෙනවා අපි සාකච්ඡා කරන්න. පෙරවන්
සරණයි අවසරයි ඔබගලගෙන සිටුමා. අපිට බොහෝ කාලයකට පස්සේ ඔබතුමා අපේ ධම්සභා මණ්ඩලයට වැඩම පැමිණිලා මේ ආකාරයට අපිට ධර්ම දේශනතාම ගැඹුරු අපේ ගැටළු සහගත තැන් මේ ආකාරයට නිදාකරණය කිරීම ගැන සවන්ත පිළස සියලුම කලන මිතුරු මිත්‍රයන් වෙනුවෙන් අප්‍රමාණ කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. අප සැම රැස් කරගත් පින්බලෙනොත් ඔබතුමා පිටින් කරන්නා වූ අනන්ත පරිමාණ කුසල ධර්මයන්ගේ පින්බලෙනොත් ඔබතුමාට මේ ඉදිරි කාලයේ ආයුර්ණ සප බල ප්‍රශ්නාව වෙලා සුව පහසුවෙන් බොහෝ පිරිසකට මේ ආකාරයට ධර්ම දාණය දෙන්න අවශ්‍ය ධෛර්ය ශක්තිය වීරිය ලැබේවා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ඒක ඉතාම උපකාරයක් වෙනවා. ඒ වගේම ඔබතුමා පතන්නා වූ ආකාරයකින් ඉතා සුව පහසුවෙන් මගපල නිවන් අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඔබතුමාගේ දෙමව්පියන්ටත් නෑදෑ හිත මිතුරන්ටත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් ඔබතුමාට සිල්පසෙන් සලකන දායක මහත්ම මහත්මීන්ටත් සෑම සියලු දෙනාට මේ පින් බලෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයට සුවපහසුවෙන් පත් වෙන්න ලැබේවා. මා සිල්පත් කර සෑම සියලුම දෙනාටත් ඔබ වහන්සේටත් නිවන් දක්නා ඥාති දක්වා සද්ධර්ම ශ්‍රවණය අහන්න පුළුවන් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන සුගති භූමියල ඉපදිලා වාදා කරදර වලින් තොරව සුවපහසුවෙන් මගපල නිවන් අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා වාසනාවයි. තෙරුවන් සරණයි.
සර්වන් සර්ණ බොහෝම් පේ
සර්වන් සර්ණ